බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන කරන ප්‍රකාශනයක් නෙවෙයි. එහෙනම් අපි පව් කියන්නේ මොකක්ද? කෙලෙස් කියන්නේ මොකද්ද? සංසාර ගමන කියන්නේ මොකද්ද කියලාවත් මේ ටික තේරුම් ගත්තේ නැති කෙනෙක් අරහන් ගුණය වඩනවායි කියන එකක් කරන්න බෑ. අරහන් ගුණය වැඩුණා නම් පව් කියන්නේ මොනවද? කෙලෙස් කියන්නේ මොනවද? සංසාර චක්‍රයේ නතර කළේ කොහොමද කියලා මේ අවබෝධයයි ලැබෙන්න ඕන බුදු සිරිත තුලින්. අපිට එහෙම ලැබිලා තියෙනවා. ඔබ ඔබින් මෙවසල බලන්න. එහෙනම් අපිට බුදු ගුණ භාවනාවට යන්න කලින්ම දැන් අපිට තිබුණා ඔබට යමක් කියවන්න. මාගේ බුදු රජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළෙහිඳ සියලු පාපයන්ගෙන් මිදුනෙහිඳ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුහිඳ සංසාර චක්‍රයේ අරසිඳලුහිඳ සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන හේඳ අරහං නම් වන සීක අරහං නම් වන සීක අරහං නම් වන සීක මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ දැනගත යුතු සියලු ධර්මයන් දැන වදාළෙහිඳ අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ කළෙහිඳ වැඩිය යුතු සියලු ධර්මයන් වැඩුහින්ද හල යුතු සියලු ධර්මයන් හලහින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේ. මේ විදිහෙන් බුදු ගුණ ටික කියවමින් ඒ ශ්‍රවණය කරන්ට සලස්වමින් ඒ ටික නැවත නැවත හිතන්ට යොමු කරවමින් අපට බුදු ගුණ භාවනාවක් කරන්න පුළුවන්. ඒකත් බුදු ගුණ භාවනාවක් තමයි. හිත නිවෙනවා, සැනසෙනවා. ඊටත් වඩා කරන්න පුළුවන් කෙනෙකුට ඊටත් එහාවට යන්න පුළුවන් සැබෑ බුදුගුණ භාවනාවකට, සැබෑ බුදුගුණ වැඩිවීමකට, අවබෝධයකට යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි කියලා දීලා ඉංගනසුරුව බුදුගුණ වඩන්න කියලා කියන්න කිව්වොත් අපි සැබෑවක් කිව්වා වෙනවා. එනිසා අපි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න නම් අපි විමසලා බලන්න ඕන සැබවින්ම උන්වහන්සේ පව් කළේ නැද්ද? උන්වහන්සේගේ හිත කිලුටුනේ නැද්ද? කෙලෙස් කියලා කියනවා හිත කිලුටු කරන දෙයට. සිත කිලුටු කරන දෙයට කියනවා කෙලෙස්. දැන් බුදුහාමුදුරුව සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක කිව්වට වැඩක් නෑ. ඇත්තටම බුදුහාමුදුරන්ගේ සිත කෙලෙසුනේ නැද්ද කියලා, කිලුටුනේ නැද්ද කියලා බුදු සිරිතේ මුල ඉඳලා අගට හොයාගෙන යන්න ඕන. අන්න එතකොට හම්බ වෙන්නේ නෑ කොතනකවත්ම බුදු සිරිතේ කිලුටු වෙච්ච තැනක්. ඒක අපි මටත් ලෝකයටත් එක්ක සංසන්දනය කරමින් ඒ ගවේෂණය කරන්න ඕන. අපි නිදර්ශනයක් හැටියට මෙහෙම හිතමු. ඉතා නිවැරදිව ඔබ ජීවත් වෙද්දී ලෝකේ කවුරු හරි පිරිසක් ඉතාමත්ම අකාරුණිකව ඔබ කවදාවත් කරන්න තියා කරන්න ඕන කියලා හිතුවේවත් නැති මහ බරපතල වරදකට වරදකරුවෙක් කරලා ලෝකේ ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් කරනවා. ඔබ මිනී මරුවේ සල්ලාලේ ස්ත්‍රී දූෂකයෙක් කියලා, හොරෙක් වංචනිකයෙක් කියලා එබඳු බරපතල චෝදනාවක් ඔබට ලැබුණොත් ඔබ මොහොතකට හිතලා බලන්න ඔබේ හිතේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඒ ක්‍රියාකාරීත්වය අනුව ඔබේ වචන ක්‍රියාකාරකම් කොහොම වෙයිද කියලා හිතලා බලන්න. ලෝකේ අනිත් අයට ඒ අත්දැකීම આવොත් කොහොමද කියලා බලන්න. දැන් බලන්න බුදු සිරිත දිහා හොඳට සිහි කරලා බලන්න. බුදුරජාණන් වහන්සේට මිනිමරුම් චෝදනාවක් ආවා. සුන්දරිකාව මරලා මල්ගොඩේ සඟවලා දෝලාවක තියාගෙන වීතියක් වීතියක් ගාන යමින් මෙන්න ශ්‍රමණවත් ගෞතමයන්ගේ වැඩ, මෙන්න ශ්‍රාවකයන්ගේ වැඩ මිසේ චෝදනා කරමින් ගයක් ගයක් වීතියක් වීතියක් ගානේ මලමිනියක් කර තියාගෙන ගිය හැටි ඔබට මතකයි. අනේ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ චර්යාව කෙබඳුද කියලා හොයලා බැලුවොත් ඔන්න සැබවින්ම ඔබට බුදුහාමුදුරන්ගේ ගුණයක් මතක කරගන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට පාරට බහින්න බෑ, මිනිසුන් නිඳා කරනවා, වග විභාගයක් නැතුව චෝදනා කරනවා, පිණ්ඩපාත ටිකවත් ලැබෙන්නේ. බුදුහාමුදුරන්ට දොස් කියනවා අහපු ආනන්ද හාමුදුරුවන්ට හරි කම්පනයක්. ආනන්ද හාමුදුරුවත් අඬනවා. බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා කියනවා, බුදුහාමුදුරුවනි අපි මේ සවැත් නුවර අපහැර දාලා යම්, මේ ජීවත් වෙන්න අමාරුයි, මිනිස්සු දොස් කියනවා. බුදුහාමුදුරුව හරි සංසුන් වහන්නේ ආනන්ද හාමුදුරුවන්ගෙන්. හොඳයි ආනන්ද, අපි මෙහි අපහැරලා වෙන පැත්තකට ගියොත් එහෙදිත් මේ වගේ එකක් වුණොත් බුදුහාමුදුරනේ අපි වෙනත් දිහාවකට යන්න. ආනන්ද, එහෙදිත් එහෙම වුණොත් බුදුහාමුදුරනේ මේ ඉන්දියාව මධ්‍ය දේශය හරි විශාලයි, අපිට වෙනත් වෙනත් ප්‍රදේශවලට යන්න පුළුවන්. ආනන්ද, ඔය සිදුවෙන සිදුවීම ඔස්සේ අතහැරලා යන්න ගියොත් ඉන්න ප්‍රදේශ මේ මධ්‍ය දේශයේ විතරක් නෙමෙයි, ඉන්දියාව පමණක් නෙමෙයි, මේ ලෝකයක් අපට ඉඩ මදි වේවි. බලන්න බුදුරජාණන් වහන්සේගේ හිතේ කම්පනයක් වෙච්ච බවක් තියෙනවද කියලා. මෙච්චර බරපතල චෝදනාවක් ලැබිච්ච වෙලාව ඔබට මට ලෝක කෙනෙකුට මේ අත්දැකීම ආවහම නම් කොහොම වේවිද? එහෙනම් ඔබෙත් මගෙත් ලෝකේ සිත් කිලුටු කරන වෙලාව, කිලුටු වෙන වෙලාවේ බුදු හිත කිලුටට පත් වෙලාද? ඒ කිලුටට පත් වෙච්ච හිතෙන් මතු විපාක දෙන දුක් සහිත කාය කර්මයක් වාග් කර්මයක් සිද්ධ වෙලාද? පාප කර්මයක් වාක් සහගතව කාය සහගතව මනෝ සහගත සිද්ධ වෙලාද? අන්න සැබවින් පෙනවනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන් අරහං. උන්වහන්සේගේ බුදු සිත කිලුටට පත්වලා නැහැනේ. උන්වහන්සේගේ කය වචන සිත අපවිත්‍ර වෙලා නැහැනේ. එහෙනම් උන්වහන්සේ සුදුසුයි නේද සියලු දෙනාගේ පුද පූජා ලබන්න? චින්තමාන විකා වෙනි අය මහ පිරිස් ඉදිරියට ඇවිල්ලා බරපතල නින්දාවක් කළා. මහ පිරිසක් මැද ඔබට ඒ චෝදනාව කළොත් ඔබ මම පත් වෙන අපහසුතාවයේ කුච්චර අපේ සිත් කොහොම වැඩ කරයිද? දැන් බලන්න බුදුහාමුදුරුව කොහොමද ඒ අවස්ථාවේදී මුණ දීලා තියෙන්නේ? කොච්චර සංසිඳුණු බවකද කතා කරේ? නැගණියනේ ගැන දන්නේ උඹයි මායි විතරයි. කලබල වෙච්ච බවක්, හිත කිලුටු වෙච්ච බවක් පේනවද ඒ වාග් විලාසේ? අන්න සිහි කරලා බලනකොට බුදුහාමුදුරුව ගැන අවබෝධ වෙනවනේ මගේ බුදුහාමුදුරුව ඒකාන්තයෙන් අරහං. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කාන්තයෙන් සිළු දෙනාගේ පුද පූජා ලබන්ට සුදුසුමයි. අමෝලිකා ශ්‍රද්ධා නෙමෙයි එතකොට. ගුණ දැනමයි ප්‍රසාදේ ඇති. ඉතින් ඒ වගේ බුදු සිරිත කොච්චර තියෙනවද හොයන්න? හොය හොය බලන්නකෝ නිකං. බුදු ගුණ අනන්තයි කිය කිය ඉන්නවට වඩා අනන්ත ගුණ වලින් එක ගුණ පහක් 10ක් හොය අවබෝධ කරගන්නකෝ. බුදු සිරිතින් කොච්චර වටිනවද බලන්න. එහෙනම් උන්වහන්සේ මේ බඳු තැන් වල මේ බඳු ආකාරයෙන් නම් කටයුතු කළේ. මම බුද්ධ ශ්‍රාවකයෙක් නම් උන්වහන්සේගේ පසුපස යන කෙනෙක් නම් උන්වහන්සේව සරණ යන කෙනෙක් නම් එහෙනම් මමත් මෙහෙම නේද කටයුතු කරන්න ඕනේ? මමත් මේ වගේ තැන්වල කෙලෙසෙන්නේ නැතුව, කිලුටටපත් වෙන්නේ නැතුව, කාය වාක් අසංවර භාවයටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් මමත් බුද්ධ ශ්‍රාවකයෙක් නේද? මමත් බුදුහාමුදුරුව ළඟ ඉන්න කෙනෙක් නේද? අන්න සැබෑ බුද්ධ ශ්‍රාවකයා හම්බ වෙනවා අපිට එතනදී. ඔබට පුළුවන් සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න. බුදු ගුණ භාවනාවේ පරමාර්ථය එතනයි තියෙන්නේ පින්වතුනි. ඒ නිසා මෙන්න මේ බුදු ගුණ භාවනාව වඩන්න පුළුවන් නම් මං කියන්නේ ලේසි කියලා. අමාරු තමයි. අමාරුවෙන් නමුත් මේ ටික හොයලා බැලුවොත් මොහොතින් මොහොත බුදුහාමුදුරුවන්ට ළඟ වෙන කෙනෙක්. බුදුහාමුදුරුව ළඟ ඉන්න කෙනා හරි සංසිඳුණු කෙනෙක්. සනසිල්ල දිවි ගෙවන කෙනෙක් වෙනවා. සුප්පබුද්ධං පබුජ්ජංති සදා ගෝතම ශාවකා යේ සං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති. බුදුහාමුදුරුවම දේශනා කරනවා මේ බුද්ධ ශ්‍රාවකයා පිළිබඳව. සුප්පබුද්ධං පබුජ්ජಂತಿ සුවසේ නිදනවා, සුවසේ පිබිදෙනවා. කවුද? බුද්ධ ශ්‍රාවකයා. ඔබ මම බුද්ධ ශ්‍රාවකයෙක් නම් සුවසේ නිදනවා, සුවසේ පිබිදෙනවා. ඒ නින්දෙදි කරදරනේ, නිදා ගන්න අමාරුනේ. එහෙත මෙහෙත හැරි හැරි පෙරලි පෙරලි අමාරු වෙන්නේ වේ නින්ද යන්නේ, සුවසේ නින්ද යනවා. නින්දත් සුවදායකයි, නපුරු නරක සිහින වියකරු දේ දැర్శණී වෙන්නේ. සුවදායක නින්ද හොඳ ප්‍රසන්න මුහුණකින් යතු අවදි වෙනවා. සමහරු නැවත අවදි වෙනකොට මුහුණ බලන්න බෑ, හරි නපුරුයි, විරූපී වෙලා. බුද්ධ ශ්‍රාවකයෝ එහෙම නැහැ. හරි ප්‍රසන්නයි අවදි වෙනකොට. සුපබුද්ධං පබුජ්ජಂತಿ සතා ගෞතම ශ්‍රාවකා හැමදාම ගෞතම ශ්‍රාවකෝ. ඇයි එහෙම වෙන්නේ? යේසං දිවාචරත්වෝච දිවා රාත්‍රී දෙකෙහි නිච්ඡං බුද්ධගතා සති නිරතුරුව නිරන්තරව බුදු ගුණ නැවත නැවත සිහිකොට සිහි කරමින් සිටින බැවින්. එහෙනම් ඒ සුවසේ දිවි ගෙවන්නෙක් බවට ඔබටපත් වෙන්න පුළුවන් නිතර බුදු ගුණ ගැන හොයනකොට. ඔබට යම් අත්දැකීමක් කිලුටු වෙච්ච අත්දැකීමක් කෙලසෙන අත්දැකීමක් ලැබිච්ච ගමන් බලන්න. අනේ මගේ ශාස්ත්‍රූරයන් වහන්සේට මේ බඳු අවස්ථාවක් උදා වුණා නම් උන්වහන්සේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ? මම මෙහෙමයි උන්වහන්සේ මෙහෙමයි. අනේ මං උන්වහන්සේට වඩා හුඟක් දුරස් නේද? මං උන්වහන්සේට වඩා හුඟක් ඈතින් නේද ඉන්නේ? නෑ නෑ, මම උන්වහන්සේට සමීප වෙන්න ඕනේ. මම උන්වහන්සේව අනුගමනය කරන්න ඕනේ. මමත් මේ බඳු තැන්වලදී මෙහිමයි මින්මත් කටයුතු කරන්න කියලා ඔබේ චරිතයත් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වැඩපිළිවෙලකටයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ඒ නිසා ඉතින් මේ වැඩපිළිවෙල අර වගේ වාක්‍ය ටිකකට නගලා මිහිරි හඬින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. තම තම නෙන පමණින් කළ යුත්තා. ඒ නිසා බුද්ධානුස්සති භාවනාවත් අපි කතා කරන දර්ශනයේ විදර්ශනාව වගේම මේ අඩුම සරලයිම කියන බුද්ධානුස්සති භාවනාව මට ඔබ වෙනුවෙන් කළ නොහැක. කළ යුත්තේ ඔබමයි. මට පුළුවන් අර ලෝකේ තියෙන සම්මතයේ තියෙන අර ටිකනම් කියවන්න. එහෙත් ඒ සැබෑ බුදු ගුණ භාවනාවක් හැටියට මා අනුමත නොකරන්නේමි. 100%ක් වැරදි කියනවා නෙමෙයි. හොඳයි, යහපත්. ඒත් හරිදී සැබෑ අවශ්‍යතාවය ඒ තුල ඉස්තු නොවන බව නම් කිව යුතුයි. එනිසා ඔබට මේ කැමැති තැන කැමැති දේ තීරණය කරගන්න පුළුවන්. ඔබ සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙමින් බුදුරජාණන් වහන්සේගේ සමීපයට දකුණු දන මඩල ළඟට යනවද? බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියමින් සිටි තැනම ඉන්නවද කියන එක ඔබ විසින් ගත යුතු තීරණයක්. මට ඔබ වෙනුවෙන් යමක් කරනවා නම් කල හැක්කේ එතනට යන්න අවශ්‍ය කෙනාට මෙන්න මේ විදිහට බුදු ගුණ ගැන සිහි කරන්න, හිතන්න, මෙනෙහි කරන්න, බුදු සිරිත ගවේෂණය කරන්න කියලා කවදොරටත් කියලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ චරිත ලක්ෂණ මතු කරගෙන දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ අර වරක් දක්ෂිණා ගිරියට වඩින්න තීරණය කළ දවසේ මහරජවරු, සිටුවරු, මැති ඇමතිවරු, අග්‍රදායක දායිකාව වැඳ වැටෙමින් ආරාධනා කළ බුදුහාමුදුරනි, දක්ෂිණා ගිරියට වඩින්න නම් එපා. ඒ හරි නපුරු මිනිස්සු ඉන්නේ. හරි දුෂ්කර ප්‍රදේශයක්. ඔබ වහන්සේගේ වයස දැන් දුර්වලයි. ශරීරය ශෝක පීඩාවලින් යුක්ත යන්ත්‍රපායි ප්‍රදේශයට කියලා ආරාධනා කරද්දි උන්වහන්සේ නෑ, ඒ ප්‍රදේශයට දක්ෂිණා ගිරියටම ඒ ඇත්තන්ට අනුකම්පාවෙන්ම යන්න තීරණය කළ දවසේ අනේ පිළිසුතුමා මාලිගාවට ගියේ හරි දුක් මුසුමුණකින්. මේ බව දැක්ක උත්තරා දාසිය එතුමගෙන් විමසනනේ, ස්වාමීනි, ඔබ වහන්සේ වෙනදා පන්සලට ගිහිල්ලා ඉන්නේ හරි ප්‍රසන්න මුහුණකින්, පිපෙන්න ලං වෙච්ච කුසුමක් වගේ. අද ඔබ වහන්සේගේ මුහුණ පමණක් නෙවෙයි මුළු ගතම වෙහෙල් මැලවිලා දුකට බර වෙලා. ඒ ස්වාමීනි, බුදුරජාණන් වහන්සේට කරදරයක් අනතුරක්ද? උත්තරාවනි බුදුරජාණන් වහන්සේට එහෙම කරදරයක් අනතුරක් නැන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ අද දක්ෂිණාගිරියට වඩින්න තීරණය කළා. අනේ ස්වාමීන් වහන්සේලා ආරාධනා කළේ නැද්ද උන්වහන්සේ මෙහි වැඩ ඉන්න කියලා? ඒ නැත්තේ උත්තරාවනි මම විතරක් නෙමේ, අපි ඔක්කොම එකතු වෙලා මහරජුරුව ඇතුළු අපි ඔක්කොම ආරාධනා කළා. අපේ ඔක්කොගෙම ආරාධනා ප්‍රතික්ෂේප කරලා වුණ බුදුහාමුදුරුවෝ වඩින්න තීරණය කළා. උත්තරා මොහොතක් කල්පනා කළා. ඒ දාසියා ඒ සිටුතුමාගෙන් අහනවා, සිටුතුමනි මම බුදුහාමුදුරන්ව නතර කරලා දෙන්නම්, එහෙම වුණොත් මට මොනවද ලැබෙන්නේ? උත්තරාවෙනි එහෙම වුණොත් මං නුඹව දාසි තනතුරෙන් නිදහස්. එහෙනම් ස්වාමීනි මට දාසි තනතුරෙන් නිදහස් වෙලා මෙහෙණවරට යන්න මට අවසර දෙනවද? එසේ අවසර ලබාගෙන බුදුහාමුදුරුව වඩින පෙර මගට දුවගෙන ගියා. ගිහිල්ලා මහා මග දිගා වෙලා බුදුරජාණන් වහන්සේ දෙසට වැඳ නමස්කාර කරගෙන මහා පාරේ ඉන්නවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික ටිකෙන් ටික උත්තරා ළඟට සමීප වුණා. ලං වෙනකොට උන්වහන්සේට කතා කරලා කියනවා, "නේ බුදුහාමුදුරුවනේ, මේ උත්තරාව දාසියක්. මේ දාසියක් වෙච්ච මේ උත්තරාට අනුකම්පා කරන්න." මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විමසනවා, "උත්තරාවනේ, මගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සාමීනි මට අනුකම්පා කරලා අපහු ආරාමිට වඩින්න. උත්තරාවෙනි මම ආරාමිට වැඩියොත් නුඹට ලැබෙන ලාභය මොකද්ද? සාමීනි මං දාසි තනතුරෙන් නිදහස් වෙන. මෙහෙණවරට ගිහිල්ලා මට ලෞතුරා මග සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා." බුදුරජාණන් වහන්සේ මේ දාසියගේ ආරාධනාව පිළිඅරගෙන අපහු වැඩියනි. අනුබුදු සිරිත දැන් ඔබ ගැන මං ගැන හිතන්න. බැරි අසරණ කෙනෙක් යම් ඉල්ලීමක් කළොත්ද ඉෂ්ට කරන්නේ? බල පුළුවන් කාර්යයක් යමක් කිව්වොත් ඔබ මම ඉෂ්ට කරන්නේ? බලන්න බුදුහාමුදුරුවෝ අපේ අතරේ දුරස් බව කොච්චරද කියලා. බැරි අය දහස් ගණනක් වැඳ වැටිලා ආරාධනා කළත් ඉල්ලීමක් කළත් ඒක ප්‍රතික්ෂේප කළයි. බලවන්තයෙක් පුළුවන් කාර්යයක් ඇවිල්ලා කතා කරන එක බාර ගන්නෙදී. ඉතින් අපි බුදුහාමුදුරෝයි අපි අතරේ කොච්චර දුරස් බවක් තියෙනවද? ඉතින් අපි බුදුහාමුදුරුවන්ගේ ළඟට යන්න නම් මේ දුරස් බව දුරු කරගන්න ඕන. බුදු සිරිතෙන් එන පාඩම මේක. ඒ පාඩම් ටික නිදර්ශන ටික අපේ ජීවිතයට එකතු කරගන්න එකත් බුද්ධ ගුණ භාවනාවක්. බුදු ගුණේ වැඩෙනවා කාළඟද වැඩෙන්නේ? ඔබ ළඟ. ඔබ ළඟ බුදු ගුණේ වැඩෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ළඟ නෙමෙයි වැඩෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ළඟ තිබුණු ගුණ ඔබ ළඟ වැඩෙන්න ඕන. ඒකයි බුද්ධ ගුණ භාවනාව කියන්නේ. ඒක වැඩුණේ නැත්නම් එහෙනම් බුදුගුණ භාවනාවක් නෙමෙයි. එහෙනම් අන්න අපට තියෙන පාඩම් උත්තරාවැනි දාසියන්ටත් උන්වහන්සේ අනුකම්පා කළා. මහරජවරු මහ සිටුවරුන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. උත්තරාවැනි දාසියන්ට අනුකම්පා කළා. ඉතින් අපේ ජීවිතයේ බඳු සිදුවීම් කොච්චර තියෙනවද? අපි කොහොමද කටයුතු කරලා තියෙන්නේ? බුද්ධ ශ්‍රාවකයේ හැටියටද? එහෙම නොවේ නම් අද ඉඳලා මම බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා. මමත් මේ බඳුතැන් වලදී කටයුතු කරන්න මෙහිමයි කියලා බුදුහාරාණ සමීප වෙනවා. අන්න ඔබ බුදු ගුණය වඩා ගත්තා. ඔබේ ජීවිතයට එකතු කර ගත්තා වෙනවා. ඒක බුදු ගුණ භාවනාවක්. ඒ වගේ රජ්ජු මාලාවෙන අසරණ දරුවෝ බැල මෙහි කළ ගෙවල් වල ස්වාමි දියණිවරුන්ගෙන් පහර කාල වද වේදනා විඳලා මේ ලෝකේ අම්මේ තාත්තේ කියලා අයියාක්කේ කියලා කතා කරන්න කෙනෙක් නැතුව මට නංගී අක්කේ කියලා කතා කරන්න මල්ලියෙක් අයියෙක් අක්කෙක් නැහෙනේ කියලා අසරණ වෙච්ච රජු මාලා ගිලවෙලලා ගන්න ගියේ ඇති ඔබට මතකයි. ඒක සිදුවීමක් බවට විතරක් පත් කරගන්න එපා. අද අපේ අතර රජු මාලල කොච්චර ඉන්නවද? දුවේ පුතේ කියලා කතා කරන වචන මාත්‍රයක සනසිලිදායක වදනක් අහගන්න බැරි අසරණ දරුවෝ කොච්චර ඉන්නවද? බලන්ට බුදුහාමුදුරුව අර ගිලවෙලලාගෙන ගහෙන් පනින්න හදද්දි දියනියනි මෙහි එන්න, දියනියනි මෙහි එන්න කියන කාරුණික වදන් පෙළ බුදුමුව කමලින් පිට වෙනකොටම අනේ මේ ලෝකෙ මං හිතාගෙන හිටීමට දුවේ කියලා කතා කරන අම්මෙක් තාත්තෙක් මේ කියලා, මට දුවේ කියලා කතා කරන තාත්තෙක් ඉන්නවනේ කියලා, පියෙක් ඉන්නවනේ කියලා වටපිට බලනකොට තුන් ලෝකෙටම පියා දැක ගන්නට ලැබුණේ. බලන්නේ දුවේ පුතේ කියලා කියන වචනයෙන්, ඒ වචන මාත්‍රයෙන් කොච්චර අසරණ භාවයට පත්වෙච්ච හිතක් සැනසුණාද කියලා, කොච්චර සැනසෙල්ලක් ලැබුවද කියලා. ඉතින් බුද්ධ ශ්‍රාවකයෙ හැටියට අපිට අපේ සමාජේ කොච්චර ඉන්නවද එහෙම සැනසෙල්ල ලැබලා දෙන්නේ? දුවේ පුතේ නංගියේ මල්ලියේ අයියා අක්කේ කියලා කතා කරන කෙනෙක් ඒ මිහිරි වචනයක් අහගන්න නැතුව මහා සාහනෙන් දිවි ගෙවෙන වද වේදනා විඳින අපේ සමාජේ ඉන්නවා. ඉතින් අපි බුදුහාමුදුරුව සමීපයට ගියා වෙන්නේ උන්වහන්සේව අනුගමනය කරනවා නම්, ඉතින් ඒ සනසීල ලෝකෙට බෙදා දෙන්න පුළුවන් වුණ තරම්. අන්න එතකොට අපි බුදු ගුණ අපේ ජීවිතයට එකතු කරගත්ත, වඩා ගත්තා, වැඩි දියුණු කරගත්තා වෙනවා ජීවිතේ. අපි බුදුහාමුදුරුවන්ට සමීප වුණා. ඒ වගේ බුදු සිරිතේ කොච්චර තැන් තියෙනවද? ලෝකේ යම් කෙනෙක් මහා කිලුටට පත් වෙන තැන්, කෙලෙසින තැන් වල උන්වහන්සේ හතගත් මඩපිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසිනේ අපි පෙරන්නෝ හදලා දුන්න උපමාවක්. බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වලා දුන්න හැටි හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් උන්වහන්සේ මේ ලෝකතලයේ වැඩ හිටියා තමයි ලෝකේ තැවරුණේ නැහැ, ලෝකයක් එක්ක ගැටුණේ නැහැ. එහෙනම් ඔබත් බුදු ගුණයේ සැබවින් වඩනවා නම් අන්න ඒ බඳු චරිතයක්, ඒ බඳු ජීවිතයක් ගොඩනැගෙන විදියට බුදු සිරිත දිහා බලන්න. එතකොට ඔබ බුදු ගුණය වඩනවා, බුදු ගුණ භාවනා වඩනවා කියන වචනේ ඔබට වළංගුයි. එහෙම නැත්නම් ඒක 100%ක් බුදු ගුණ වඩනවා, බුදු ගුණ භාවනා වඩනවා කියන වචනේ ඔබට වළංගුනේ. එනිසා බුදුහාමුදුරන් සමීප වෙන විදිහෙන් මේ ආකාරයෙන් බුදු සිරිත දිහා සොය සොයා විමස විමස බලන්න, කෙලෙසුණු තැනක්, කයින් වචනයෙන් වැරදි ක්‍රියාවකට පෙළඹුණු තැනක් තියෙනවද? මාර්යා හත් අවුරුද්දක් උන්වහන්සේක පසුපස්සේ ආවා. දුෂ්කර ක්‍රියා කරන අවදී 6 අවුරුද්දක් බුදු වෙලා අවුරුද්දක්. බුදු වෙලා නෙමෙයි දුෂ්කර ක්‍රියා කරන අවදීවත් උන්වහන්සේගේ කයින් වචනයෙන් තබා සිතුවිලි මාත්‍රයකින්වත් වරදක් හොයාගන්න බැරි වෙච්ච තැනයි අතහැර දාලා ගියේ මාර්ය අපරාධ වෙලා. හිතින්වත් කිලුට වෙච්ච තැනක් හොයාගන්න බැරි වුණ චෝදනා කරන්න. ඉතින් ඒ බඳු පවිත්‍ර සන්තහන ඇති බුදුරජාණන් වහන්සේව ඒ බුදු සිරිත තුලින් හඳුනා ගනිමින් ඒ පැවතුම් තම ජීවිතයේ තුලින් ක්‍රියාවට නගන්න උත්සාහවත් වෙනවා නම් අන්න බුදු ගුණ වැඩුවා වෙනවා. බුදු ගුණ වැඩෙන්නේ එතකොට ඔබේ ජීවිතයේ තුල. ඔබේ කය, වචනේ, සිත තුල ඒ බුදු ගුණ එකතු වෙලා තියෙනවා. බුදු ගුණ වැඩුවා වෙන්නේ එතකොටයි. බුදු ගුණ පෝෂණය කළා වෙන්නේ එතකොටයි. ඉතින් ඒ බඳු භාවනාව ප්‍රියදෙන්න උත්සාහවත් වෙන්න. ඒ අතරේ මතුවෙන කෙලෙස් ගිනි යටපත් කර ගැනීම සඳහා, ආවේග පාලනය කර ගැනීම සඳහා හඬ නගලා, ශබ්ද නගලා, මිහිරි හඬින් බුදු ගුණ කියන්න. ඒක හොඳයි. හැබැයි අර විදිහේ වැඩපිළිවෙලක් සමගින්. ඉතින් දැන් ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. දැන් අපි ටික වෙලාවක් විවේක අරගෙන එබඳු භාවනාවකට ඔබට යොමු වෙන්න අවස්ථාව සලසලා දෙනවා. මේ ඇසූ බුදු ගුණ තුලින් ඔබේ සිතට සංසිඳීමක් ලැබුණා නම් ඒ සංසිඳීම පාදක කරගෙන තව තවත් ඒ සංසිඳීම සොයා යන්නට ඔබේ සිත මනස අවධානය යොමු වේවා. බුදු ගුණ බලයෙන් හැම දිනාටම සුවපත් භාවය වේවා. දැන් අපි ටික වෙලාවක් දැන් ඔය භාවනාවකට යොමු වෙමු. ඒ සඳහා සුදුසු ඉරියව් හදාගන්න. දැන් අපි ටික වෙලාවක් අර සම්මතයේ අපි කටයුතු කරන පිළිවෙලටම බුදු ගුණ පිළිබඳව කියනවා. ඒ විදිහට අහගෙන ඉඳලා හැබැයි ඒ ටික ගැනම නැවත නැවත ආවර්ජනය කරන්නේ නැතුව අර අපි කියපු විදිහට